මෙහෙමයි
ජීවිත අත්දැකීමට දැන් ඔයගොල්ලන්ගේ සාමාන්‍ය ජීවිතයේ අත්දැකීමක දැන් බනිනවා කියන්නේ අපිට දුකයිනේ කැමැති නැති දෙයක්නේ හරි මම මුලින්ම කිව්වේ මොකද්ද අපි අකමැති දේ තියෙන එක අපට දුකයි එයා අපේ හොඳ කිව්වනම් අපේ හොඳ කිව්වනම් එහෙම හරි කැමැතිනේ තව ටිකක් අහගෙන ඉන්න හරි දැන් ඒ දෙපැත්තම බලන්න දැන් බනිනකොට දුක වගේම හොඳ කියනකොට සැපයි නේද නෑ හිතුවේ නැතුවට ඒකත් බලන්න දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ ඒකට මං ඒකට තමයි එන්නේ ඔව් ඒක හරි සද්ද ඇහෙනකොට අපිට එතකොට දැන් අපි මේක තේරුම් ගන්න ඔන්න ඔය ඔතෙන්දී කොහොමද ඉන්නේ ඒක තමයි දැන් මේ මේ කියන එක අහගන්නකෝ දැන් ජීවිත අත්දැකීමක් එනකොට අපි කොහොමද ඉන්නේ කියලා හොයාගන්න තමයි අපිට උදාහම ඕන වෙලා තියෙන්නේ හරි ඒක සාධාරණයි හැබැයි මේ ජීවිත අත්දැකීම නෑ පොඩ්ඩක් අහගන්නකෝ කියන දේ අහගන්න ඉස්සෙල්ලා මම ඔයාගේ ප්‍රශ්නෙට තමයි උත්තරේ දෙන්නේ මේ ටික අහගෙන ඉන්න එතකොට ඊට පස්සේ අහන්න එතකොට අපිට මූලික ප්‍රශ්නේ තියෙන්නේ අපේ ජීවිතේන අපේ අකමැති දේවල් බනිනවා කියන්නේ අකමැති දේ එතකොට ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ අර දුක්ඛ දුක්ඛ කියන එකෙන් ගැලවෙන්නේ කොහොමද දුක්ඛ දුක්ඛ අපි අකමැති දේ දුක් වේදනාවක් නෙන්නේ කවුරු හරි බනිනකොට එතකොට අපි ඒක පවතිනවට කැමති නෑ මට කරදරයක් නේ ඒක මට දුකක් නේ එතකොට ඒ මට තියෙන දුක විස්තර කරනවා දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි හොඳ දෙයක් තිබුණා නම් ඒක නැති වෙනවට ඒකටත් අපි කැමති නෑ හොඳ දෙයක් තියෙනකොට ඒක නැති වෙනවටත් කැමති නෑ දුක් දෙයක් තියෙනකොට තියෙනවටත් කැමති නෑ ඒ දෙකම දුක් ඒකට දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි ඔය ಜಾති දෙක තියෙන්නේ කාටද මට ලෝකයාට ඔය ලෝකෙට අයිති කතා මම ඉන්නත් ඕන දෙයක් තියෙන්නත් ඕන ඒක එක්ක තමයි ඔය කතා හරි එතකොට ඔන්න ඔය දුක නැති කරගන්න විදි ටිකක් තියෙනවා ඒක හැම ආගමෙම පෙන්නනවා ඒ උදාහරණයක් කිව්වොත් නිතර තරහ යන කෙනෙක් නම් මෛත්‍රී භාවනා මෛත්‍රිය වඩන බණින කෙනාටත් මෛත්‍රිය කරන එක විදිහක් හරි මෛත්‍රියේ නිතරම ඉන්නකොට කවුරු බැන්නත් ප්‍රශ්නයක් නැහැ ඒක විදිහක් හැබැයි මේක අර දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ අඩු කරගන්න ක්‍රමයක් මිසක් ලෝකෙන් එතර වෙන විදිහ නෙමෙයි මමත්වයට පහරක් වදින එක නෙවෙයි ඉන්න මට එන දුක අඩු කරන විදිහනේ ඒකතියක් ඕන ඒකට තමයි ඔය සීල් රකින්න භාවනා කරන්න දන් දෙන්න අරව මේවා ටික තියෙන්නේ ඔන්න ඔය දුක අඩු කරගන්න හරි සීල් රකින්න එක හරියට කරන්න භාවනා කරන භාවනාවක් නේ මං කියේ මෛත්‍රී භාවනාව කරන්න නැත්තම් බුදු ගුණයක් හරි මෙනෙහි කරන්න එතකොට අරකේ තරහ යන එක නැති වෙනවා ඒ නැතිවීම හැබැයි තේරුම් ගන්න නිවන් මාර්ගය නෙවෙයි ලෝකේ යහපත් කරගන්න වැඩපිළිවෙල ඒකනේ අහන්නේ එතකොට ලෝකේ යහපත් කරගන්න විදිහ කියන්න නෙමෙයි බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒ දේ කියන්න පුළුවන් තව අය ඉන්නවා. මේ විදියට කළොත් ඔය දුක නැති වෙයි. හරි. දැන් අපිට ලෙඩක් හැදුනත් අපි දොස්තර ළඟට ගිහිල්ලා බෙහෙත් ගන්නවා නේද? එතකොට දොස්තර දෙන බෙහෙත් වලින් ඒක සනීප වෙයි. හැබැයි දොස්තරට පුළුවන් ද කියන්න වාට ආයේ ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා? ඒ සහතිකේ දෙන්න බෑ. අර ලෙඩේට මොකක් හරි කරලා දෙයි නේද? දැන් මේ බුදුහාමුදුරන්ගේ දහම අර ආයේ ලෙඩක් නොවෙන්න දෙන බෙහෙතක් වගේ. දැන් මේ වෙලාවේ තරහ ගියේ එක නැති කරගන්න දෙන බෙහෙත දෙන්න පුළුවන්. ආයේ තරහ එන්නේ නැති වෙන්නේ. අනේ මේ බෙහෙත තමයි මේ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ තරහ එන්න හැකියාව මොකක්ද? තරහ ඔය දෙන්නේ උත්තරේ. සකියා. එතකොට අන්නේ ඒකට බෙහෙත තමයි බුදුහාමුදුරුවෝ දෙන්නේ. ඒක බුදු කෙනෙකුට විතරයි පුළුවන්. අන්න ඒකයි විශේෂය. වෙන කිසිම කෙනෙකුට බෑ ඒ පැත්ත පෙන්න. හරි. එතකොට මොකක් තමයි කියලා ඒ తాවකාලික සනසුම් දෙන්න නෙවෙයි අපි මේ බෞද්ධ වෙලා ඉපදිලා බුදුදහමක් තියෙන කාලෙක ඉපදුනේ. නේද? ඔක වෙ වෙන ආගමක කෙනෙකුට නම් ওই ටික ඇති. ඇත්තටම මේගොල්ලෝ හැම ආගමේම ඔය මේ ජීවිතේ තරහ නොගෙන ඉන්න හැටි පෙන්නනවා. බලන්න ඔය ක්‍රිස්තියානි හරි මුස්ලිම් හරි ඒගොල්ලන්ට පුළුවන් එහෙම ඉන්න. ඒ ආගම්වල පෙන්නනවා. ඔව්. මෛත්‍රිය කරන්න එක හැම එකෙම තියෙනවා. නේද? ඒ දෙය කියා දෙන්න බුදු කෙනෙක් ඕන නැහැ. ඒක සමාජය යහපත් කරන හැටි. දැන් මේක තියෙන්නේ ඊට වඩා ගැඹුරු පැත්තක්. සක්කාය ඔබද මට තේරුණා නේ? සක්කාය තිබුණොත් නේ තරහ යන්නේ. ආ මේ ප්‍රශ්නේ දැක්කොත් මුළු සසර දුකෙන්ම ඈතර වෙන පැත්තට එන්නේ. හා ඒ පැත්ත තමයි මේ මේ පෙන්නේ. මම
කතා කරේ සක්කාය
නෙමෙයි. හා එතකොට ඒකේ අර රෝග නිදානෙට බෙහෙත් කිරීම තමයි සක්කායට බෙහෙත් කිරීම. උඩින් ප්ලාස්ටර් දාන එක තමයි අර මෛත්‍රී භාවනාව කරන්න. එයා එයත් ඉතින් ඔය හැමදාම ජීවත් වෙන්නේ නැහනේ. ඔය වයසට යනවා, මැරිලා යනවා. ඒ හින්දා තරහ ගන්න එපා. නැත්නම් මොකක්? ඒ වගේ වෙන්න පුළුවන්. නේද? ඒ වාර අර නිකන් දෙන බෙහෙත් වගේ දොස්තරලා දෙන බෙහෙත්.
අම්ම අවබෝධ වුණා.
ඔව්.
ඒ වෙන්නේ. ඔබට
ඒ රහත් වුණාම නම් බෑ.
ඒ සාමාන්‍ය ඒක ආවගේ දැනගන්න පුළුවන්.
දැනගන්න පුළුවන්. දැන් ඔය සාමාන්‍ය ප්‍රශ්න අහන්නේ සෝවාන් වුණ විසාකාව ඇඬුවේ මොකද? මිනි බිරියන් නැති කියලා. ඔන්න ඔය ප්‍රශ්න ඔය. මේ දැක්මාවා කියලා තරහ යන එක නවතින්නේ නැහැ. කාමරාග පැටික දුරු වෙන්න තව ප්‍රතිපදාව වැඩෙන්නේ.
සංගෝධ
තුනයි. ඔව්. සක්කාය දිට්ඨිය විතරයි. සක්කාය නිරෝධ වෙලා නැහැ තාම. සක්කාය නිරෝධ වෙන්නේ රහත් වෙනකොට. එදාට ඔබතුමාගේ ප්‍රශ්නේ හරි. ආයි තරහ ගේන කතාවවත් කියදේ. බැන්නොත් නෙමෙයි අතපය කැපුවා. අර පුණ්‍ය ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ තරහ සිතක් ඇති කර ගන්නවා නම් බුදුහාමුදුරෝ කියනවා මගේ ශ්‍රාවකයන් නෙවෙයි
කියලා.
ඒක තමයි. බලන්න ඒ කොහොම කියමනක්ද කියලා. අතපය කියතකින් කැපුවත් ඒගොල්ලෝ එක්ක තරහ සිතක් එනවා නම් ඒ මගේ ශ්‍රාවකෙක් නෙවෙයි. බුද්ධ ශ්‍රාවකෙක් නෙවෙයි. ඒක කොහොම කියමනක්ද? ඒ කියන්නේ සක්කාය නිරෝධ ප්‍රතිපදාවට ආපු කෙනාටයි ඒක පුළුවන්. එතකම් බෑ. ඒ භාවනා කරලා යටපත් කරගත්තා කියලා බෑ. අය මගේ නෙවෙයි කිව්වා කියලා බෑ. මමත්තේට පාරක් වැදුන දවසට ඒක වෙනවා. කවුද තරහ
ගන්නේ?
ඔව්. දානේ බෙදෙනකොට පණිවිඩයක් එනවා දරුවෝ හේරම මරලා. එයා එක ඉනේ ගහගෙන දානේ බෙදෙනවා. ඉතින් ඒ බුද්ධ ශ්‍රාවකයෝ ඒ වගේ. එහෙම කියනකොට ඉතින් අපි ගැන හිතෙයිය. අපි බුද්ධ ශ්‍රාවකයෝද කියලා. ඉතින් ඒක මේ දර්ශනේ එකයි බලන්න ඕන. එතකොට මේ දැක්ම පිරිසිදු වීම තමයි පළවෙනි එක. අර දිට්ඨියා සුප්පටි විද්‍යා කිව්වේ. එතෙන්ට එන්නේ නැතුව අපි ධහම ඔය කතා කළාට වැඩක් නැහැ. එතකොට සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්‍යා. දැන් ඕක තව ටිකක් බැලුවොත් වෙයි. මම සුතා කියනකොට අහනවා විතරයි. ඒ කියන්නේ සුතා දතා වචසා පරිචිතා මම ඔය කියන්නේ අපි පොඩි කාලේ පිරිත් කියන්න පුළුවන් නේද? තුන් සූත්‍රයේ කියන්න බලුවන් නේ වරදින් නැතුව. ඒ රේඩියෝ එකේ යනවා ඇහිලා හරි කියන්න බලුවන්. දැන් ඒ තුන් සූත්‍රය කියන්න පුළුවන් උනේ තේරුම් අරන්ද? පොඩ්ඩ අහගන්න මේක මේ වෙන කතාවක ඉඳලා බෑ. දැන් සුතා දතා වචසා පරිචිතා කියන එක මේ කියන්නේ. දැන් අපිට පොඩි කාලේ පිරිත් කටපාඩමෙන් කියන්න පුළුවන් නේ කිසිම තේරුමක් දැනගෙනද?
නෑ.
අදහසක් දන්නවද?
නෑ.
හැබැයි ඒක යද්දි කවුරු හරි වචනයක් වරද්දලා කිව්වොත් කියන්න පුළුවන් නේද ඕක වැරදි
කියලා?
ඔහොමනේ මෙහෙමයි. ඔය වචනේ වැරදි. දැන් බලන්න ඇහුණ එක ඒ විදිහටම ධාරණය වෙලා නේද? ඒකම සංඥානා කරන්න පුළුවන් නේද? දැන් ඕක මගේ අදහසකට ගැලපුවද? නෑ නේද? ගැලපුවේ නෑ. ඒ කියන්නේ තේරුම දන්නේ නෑ. හැබැයි ඇහිම ඒ විදිහටම දරාගත්තා ඒ විදිහටම. ඔන්න දැන් ඔක හොයන්න ඕන කාලෙක ඔන්න මනස යොමු කරලා බලනවා මේ මොකද්ද කියලා. මොකද්ද මේ කී කියා හිටියේ මන්තරේ වගේ. මේ තේරුම මොකද්ද කියලා දැන් හොයන්න හිතෙනවනේ. එතකොට ඉස්සෙල්ලා වචන ටික ඉගෙන ගන්නවා ඒ භාෂාර්ථේ. මේ භාෂාර්ථේ දැනගත්තත් දහම නෙමෙයි. බුදු කෙනෙක් පෙන්නන ඊතර වෙන අර්ථේ නෙමෙයි. දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ මෙන්න මේ මෙහෙම එකක් කියලා එනකොට තමයි දර්ශනය පිරිසිදු වෙන්නේ. දිට්ඨියා සුප්පටිවිද්‍යා
ඕනියක්.
ඔව්. දැන් අද හිටුනේ එතෙන්. මෙච්චර කල් දැනගත්ත තේරුම නෙමෙයි මේ භාෂාර්ථයෙන් දැනගෙන ඉන්නේ. මේ පෙර වෙන අර්ථේ බුදු කෙනෙක් මතු කරන අර්ථය. එතන බලන්න අර දැන් සුතා දතා වචසා පරිචිතා කියන එකත් හරියට වුණා නම් එතන දැන් සක්කායකට අර ගලපන එකක් එදිලා
නැහැ.
ඒ බුදුදහම ඇහෙන විදිය ඒක. අපේ අදහස් වලට ගලපෙයිමන් නෙමෙයි. හරිද? අර ඒ එතනක් තියෙනවා මේ අර ප්‍රතිපදාවට වැටෙන විදිහ. සමාගයකකට ගලපීම නෙවෙයි. අන්න ඒ පැත්තෙන් දැන් දර්ශනය පිරිසිදු වෙනවා මේ ධහම මේ කියපු දේ නුවණින් විමසනකොට. කියපු දේ නුවණින් විමසනකොට. හැබැයි අපි හරියට වුණා නම් අර සුතා දතා වචසා පරිචිතා කියන ටිකෙත් මම යෙදිලා නැහැ. සක්කාය නෙමෙයි. මට තේරුම් ගන්න නෙමෙයි. තේරුණාද? අන්න ඒ විදිහට තමයි ඉතුරු ටිකත් යන්න
තියෙන්නේ.
අර ඒ සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් මේ බුදු කෙනෙක් පෙන්වන්නේ කියන දැක්ම එනවා. සකීය බව. ඒ සකීය බව යෙදුනත් මේ තරහ යන්නේ. ලෝභේ ඉන්නේ. සේරම වෙන්නේ නේද? ඒකට ඒ සකීයත්වය කියන එක අප අපිට තියනවා වගේ අපි ජීවත් වුණාට ඒක තියෙන්නේ මුලාවක් එක්ක අවිද්‍යාවත් එක්ක. අනෝක දකින්න ක්‍රමයකට තමයි මේ එන්නේ. ඒ කියන්නේ ඒ ක්‍රමයකට යොමු කිරීමක් තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. හරි? හැබැයි අපේ හොයන කෝණේ මොකද්ද? මම හොඳ තැනකට යන්න දුක නැතුව ඉන්න මම කොහොමද සතුටින් තියන්නේ? එතකොට මට තියෙන දුක් නැති කරන විදියයි අපි බලන්නේ සමාජයේ. දැන් මේ කෝණේ වෙනස් වෙනවා. දැන් දහම හොයන්නේ මම සෝවාන් වෙන්නේ. මොකටද? අපාගත නොවීම. ඒක හරියන්නේ. ඒ කතාව ඒක වෙන්න එහෙම වුණොත් එහෙම වෙනවා මිසක්. එතකොට මම අපාගත නොවී ඉන්න ගියාට සෝවන් වෙන්න බෑ. ඇයි සක්කාය එහෙමම? සක්කාය නිරෝධ ප්‍රතිපදාවකට එන්නේ නැහැනේ. සක්කාය දිට්ඨිය කැඩෙන්නේ
නැහැනේ.
ඔව්. හැබැයි මේ දර්ශනේ ආපු දවසට අපාගත වෙන්නේ. ඒක මම හින්දා නෙමෙයි. අර සක්කාය නිරෝධ ප්‍රතිපදාවට වැටුණා හින්දා. බුදු කෙනෙක්ගේ දහමට අනුගත වුණා කියන දැක්ම එක්ක ඒ වීමක් තමයි අපාගත නොවෙන එක. නැතුව මම සෝවන් වුණා හින්දා එහෙම වෙනව නෙමෙයි. දැන් මම සෝවන් වෙනවා කියලා කතාවක් නැහැ. ඒ ලෝකෙට කියන්න පුළුවන් ලෝකයා හුවෝ. නැතුව මේ දැක්මේ කෝණෙදි සෝවන් වුණාද නැද්ද එහෙම කතාවක් නැහැ.
සමහර අය කියනවා මම සෝවන් වෙලා
ඉන්නේ. ඔව් කියන්න පුළුවන්. එහම සෝවන් නෙමෙයි රහත් වුණා යත් ඉන්නවනේ. ඒක ඒ කතාව තියනවා කියන්නේම ඉතින් අර සමාබව සක්කා. ඔව් දැක්ම ගැන කියන්න පුළුවන්. ඒ මම යෙදෙන්නේ මෙහෙමයි කියලා ඒ දැක්ම පිරිසිදු වෙන්න ඕන. ඒකයි දිට්ඨිය අසුප්පට යුද්ධාවි. එතකොට දැක්ම පිරිසිදු වෙලත් අපි ආයේ දහම ගලප ගලප කියන්නත් යන ගතියකුත් එන්න පුළුවන්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ දැක්ම පිරිසිදු වෙලත් මාර්ගයට නොයැටෙන කට්ටියක් ඉන්නවා. ඒකට කියන්නේ අර සද්ධර්ම අදිමානයි
කියලා.
දහම දන්නවා. ගලපලක් කියන්න පුළුවන්. හැබැයි අදිමානික ඉන්නේ. මන් තේරුම් ගත්තා. ඉතින් ඒක වෙනවා නම් මාර්ගෙ නෙමෙයි කියලා අර ඥානෙට අහුවෙනවා. දැට ඒක මන් තේරුම් ගත්තා කියන කතාවක් එන්නේ නැහැ. ඒකයි මට හම්බ වුණා මං හොයාගත්තා. එතකොට මේක තේරුම් ගන්න අපි මොනවද කියන්නේ? කොහොමද කියා
දෙන්නේ?
ඒක තමයි. දැන් දහම කියන එක අර මිරිඟුව තියෙන තැනට ගිහාම ඒක කියා දෙන්නේ කොහොමද? මොනවයින්ද
කියන්නේ?
නේද? ඒක කියන්න පුළුවන් වුණා කියන්නේ ආයේ මොකක් හරි එකකට
ගලපගත්තානේ.
ඔව්. එතකොට මිරිඟුව අපිට හම්බ වුණා. මං කියන්නේ මිරිඟුව තියෙන තැනට ගියා නම් එතන ඉඳන් දාගෙන කොහොනේට දැන් මොකද්ද කියන්නේ? ඔබලෝ මිරිඟුව කියන්නේ මොකකටද කියලා තමයි අහන්නේ. මේ වතුර වාස් වෙලා මිරිඟුව හැදුනා කතාවක් නෙමෙයි. ඔය මිරිඟුව කියන්නේ මොකකටද? හේ එතන හිටියන අන්න ඒ වගේ දැක්කෝ. ඒ කියන්නේ සත්‍යයේ කතාවක් නැහැ. කතාව තියෙන්නේ ලෝකේ. තේරෙනවද? සත්‍යයේ කතාවක් නැහැ. කතාව තියෙන්නේ ලෝකේ. එතකොට ලෝකයාට සත්‍ය පෙන්වන්න කතා කරන්න වෙනවා. කතා කරන්න වෙන්නේ ලෝකයාගේ
වචන.
ලෝකයාට තියෙන දේවල් වලින් කතා කරන්න වෙන්නේ. එතකොට ඒ කියන්නේ සත්‍ය නෙවෙයි, සත්‍ය දකින්න විදිහකට යොමු කරන විදිහ. සත්‍ය කියන එක මොනවා කියන්නේද? ඥානයකට යොමු කරන්න ලෝකයාට කරන කතාවක් විතරයි. මම තේරෙනවාද ඇයි ඒක පහුරක් වෙන්නේ කියලා. දැන් ඒ කියන ටික අල්ලගත්තොත් ධම කියලා. එයා එකෙන් ඥානේ උපද්දව ගත්තොත් මේක පහුරක් කියලා පේනවා. මට මේ ඥාන දර්ශනය ඇති කරන්න දීපු උපක්‍රමය. නැතුව ධම කියලා දෙයක් කියලා නැහැ. ඔව්. දැන් මා අනිත්‍ය කියා දුන්නද? දැන් අනිත්‍ය
නෑ.
අනිත්‍ය මොකද්ද කියේ? අම්බ වුණා නම් අනිත්‍ය ඇහිලා නෑ. අනිත්‍ය ඇහුණා නම් ඉතර වෙන්න ඕන. ආයේ කතාවක් එන්න බෑ. තේරෙනවා? ඒක ඉතින් තේරෙන්නේ නෑ. ඒක එහෙම තමයි. දහම දකින්න ඉතර වෙන පැත්තට යොමු වෙනවා මිසක් කියන්න දෙයක් ලැබෙනවා නෙමෙයි. තව දැනුමක් ලැබෙනවා නෙමෙයි. කතාවක් තිබුණා නම් ඇහිලා නෑ. අපිට මේ ධම්ම මේකයි කියලා ඔන්න විස්තර කරන්න ලොකු විස්තරයක් තියෙනවා නම් තාම ඇහිලා නෑ. ඔව්, පද පරම කියන්නේ අන්න ඒ දැන් ඒ වචන දැන් හරි. දැන් මේ දැන් ඒකට මම උදාහරණයක් දෙන්නම්. අපේ දැන් පස්සය කියලා කියනකොට මොකද්ද? තින් පස්ස තින්නම් සංගති පස්සෝ කියනවානේ. දැන් චක්කු සම්පස්සේ කියනකොට මොකද්ද කියන්නේ? ඇහැයි රූපේ චක්කු විඥානේ නිසා ඒ එකතු වීමට තමයි, ඒකේ ස්පර්ශයට තමයි පස්සේ කියන්නේ. ඒක දන්නවනේ අපි. තින්නම් සංගති පස්සෝ. දැන් ඔන්න ඔය දන්න බවට තමයි පද පරම වුණා කියන්නේ. හිතා ගන්න බෑනේ. දැන් ඔය කියපු කෙනත් දන්නේ නැහැ පදපරම වෙලා කියලා. ඒකේ අර්ථෙ නෙමෙයි අරන් තියෙන්නේ. දැන් ඒ ටික කිව්වේ මොකටද? ඊතර වෙන ඥාන දර්ශනයකට කියන්නේ. දැන් අපි පස්සේ මේකයි කියලා අපිට හම්බ වෙලා. ඇහත් හම්බ වෙලා, රූපෙත් හම්බ වෙලා, විඥානෙත් හම්බ වෙලා, ඔය තුන ගැටෙනවත් හම්බ වෙලා නේද? පස්සේ සක්කාය නිරෝධ ප්‍රතිපදාවත් සක්කායට ওই ටික ලැබිනද? මම දන්නවා වෙලා නේද? දන්නවක පදපරම වෙලා. පදයේ තේරුම අල්ලගෙන. ඔව්. ඔබ තේරුම් ගන්න අර අපි කියමනක් කියනවා. වඳා අම්මගේ දරුවා මිරිඟු ජලයේ පීනලා නානවා. එහෙම නැත්නම් අර තව එකක් හදලා තිබුණා. කොර කකුල් නැති කට්ටියක් ෆුට්බෝල් ගහද්දි මොකද්ද ඔන්නම කතාවක් හදලා තිබුණා. අන්දයෙක් ඒක බලාගෙන ෆුට්බෝල් මැච් එක ගැන දැන් විස්තර කරනවා දිහිරෙකුට. ඔව්. ඔව්, වචන වල තේරුම් තියෙනවනේ. කොර මිනිස්සු ෆුට්බෝල් ගහනවා අන්දයෙක් බලාගෙන දීරි කෙනෙකුට විග්‍රහ
කරනවා.
දැන් ඕකේ වචන වල තේරුම් ගත්තොත් කොච්චර දේවල් තියෙනවද? අර්ථේ ඒ අර්ථය ගත්තොත් ඔවා කියන්නේ ඇයිද? ඔය කොර මිනිස්සු කොහොමද ෆුට්බෝල් ගහන්නේ කියලා කියන්නේ ඇයිද? අන්න ඒ වගේ වැඩක් තමයි තින්න සංගති පස්සෝ ඇහැයි රූපේ විඥානේ එකතු වෙලානේ පස්සේ වෙන්නේ දන්නවද ඕක ඔයගොල්ලෝ දන්නේ නැත්නම් කොහොමද සෝවන් වෙන්නේ දැන් ඇහැ කියන්නේ මොකක්ද දැන් දහම දැක්කන අනිත්‍ය රූපේ අනිත්‍ය අර කොර මිනිස්සු ෆුට්බෝල් ගහනවා වගේ වැඩක් නේද මේ කියන්නේ ඇහැ කියලා යමක් හම්බ වෙනවද රූපේ කියලා යමක් හම්බ වෙනවද විඥානේ මේ මේ දැක්මට ඇවිල්ලා බලන්න දැන් ඕවා ගැන මේ මේවා දදා විග්‍රහ කරනවා කියන්නේ පදපරම නෙවෙයිද
අන්න පරමාර්ථ කිව්වේ
අපි හිතේ පදපරම වෙලා කියලා අහුවෙනවා දැන් ඔව් වචන ටික පාඩම් කරගෙන ඉතින් එතකොට දැන් ඔකේ අපි එක එක මට්ටමේදී එක එක විදිහට කිව්වට මේ හතර වෙන මාර්ගයට එනකන් මේ බුදු කෙනෙක් මතු කරන අර්ථය පේන්නේ නැහැ. හරි. එක ගැඹුරු. දැන් හරියට අර්ථය දැක්කනම් එක වචනයක්වත් ඕනද? ප්‍රතිපදාවට එක වචනයක්වත් තියෙනවද නෑ දැන් මං කියවල මොනව හරි මතක තියාගෙන බලන්න කියලා
නෑ
ඒ එහෙම ඉතින් දැන් අර දැන් එයි අර සෝපා කළා මේ සුනීතලා මොනව දැනගෙනද රහත් වෙන්නේ මාර්ගයට වැටෙන්නේ ඒ ප්‍රඥාව මතු කරන්නේ නේ වචන ටිකද ඒ ප්‍රඥාවෙන් දැක්මනේ. ඉතින් අපිට ප්‍රඥාවෙන් දකින්න බැරි හින්දානේ වචන ටිකක් දෙන්නේ. ප්‍රඥාව ඇති කරගන්න. ඒ අපි වචන ටික අල්ලගෙන තේරුම් කිය කියා පදපරම වෙනවා. තේරුණා? ප්‍රඥාව ඇති කරගන්න. දැක්ම එන්නේ. පදපරම. පදය පරම. පදයේ අර්ථේ ඒක තමයි පරම. ඒක තමයි ඇත්ත. තේරුණා නේද? එහෙනම් වචනෙටම තේරුමක් තියෙනවා භාෂාවේ. ඉතින් ඕක කියලා දෙන්න බුදු කෙනෙක් නැහැ. අපි මේ වචන ටික අල්ලගෙන තේරුම් ටික දාගෙන යන ගලප ගලපයි. ඒකයි වෙලා තියෙන්නේ. ඒක තමයි මට කියන්න ඕන. අපි ඔක්කොම ඉන්නේ එතන. මේ දැක්ම එනකම් අපේ කෝණේ වෙනස් වෙනකම් අපිටම දීපු නම තමයි පදපර. එතකොට කවුරු කිව්වත් ඉතින් අපිත් ඕක කී කියා හිටියා අපිත් ඒක කියලා දන්නේ පදපරම තමයි ගලපනවා කියන්නේ අර චංගේ සූත්‍රයේ කියපු පහේ ඉන්න තාක්කල් සද්දා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨිනි කියනවා ඒ ওই ටිකේම නින්දලා තියෙනවා ඉතින් ඒ පදපරම තමයි කොහොම හරි ගලපනවා
අර ගාමක
ඒ එහෙම තමයි මුළු ධර්මය ධර්මය කියන්නේ කියවිල්ලක් විතරයි මේ කතාව කියන්නේ කියවිල්ලක් විතර අක්කේය සංහිතෝ සංඥා පටිච්ච සමුප්පාද කියලා වචන ගොඩක් කියනවානේ අපි ගලපනවානේ නාම රූප මෙහෙමයි නාමය කියන්නේ මේක රූප කියන්නේ මේවා දැන් නාම රූපය කියන්නේ මොකද්ද නාම රූපේ ඔන්න දැන් රූපය කියන මොකද්ද සතර මහා ධාතු උපාදාය නේද සතර මහා ධාතුයි උපාදාය රූප සතර මහා භූත චත්තාරෝච මහා භූත චතුර්ණංච උපාදාය රූප කියලා රූප කියන නාම ටික කියනවා වේදනා සංඥා චේතනා පස්ස මනසික හරි දැන් එහෙම කියනවා ඒ කියන්නේ දහමෙදි නෙමෙයි විභංගය මේ වචන විභංග කරලා දෙනවා මේ නොදන්න කෙනාට හිතන්න දෙයක්ද? දැන් විඥාන පත්‍යා නාම රූපං කියන එක තේරෙන්නේ නැති කෙනාට විඥානය විභංග කරලා දෙනවා, නාම රූපේ විභංග කරලා දෙනවා. නාම රූප පත්‍යා සලායතනං කියන එක තේරෙන්නේ නැති කෙනාට නාම රූපේ මොකද්ද කියලා විභංග කරලා දෙනවා. සලායතනය කියන්නේ මන දේහ කන රසය දිවකය මන කියලා ඔය ආයතන කියලා. ඒ විභංගය දෙන්නේ අර කෙටියෙන් කියන නැත්නම් ඒ කියන දහම තේරෙන කෙනාටද නොතේරෙන කෙනාටද?
නොතේරෙන
කෙනාට. එතකොට දහම ඇහෙන්නේ ඥාන දර්ශනයට, ප්‍රඥාවට. ප්‍රඥාව නැති කෙනාට ඒක තේරෙන්නේ
නැහැ
නේ. එතකොට එයාට දෙන්න ඕන විභංග කරලා දෙනවා මොකද්ද? ප්‍රඥාව නැති කෙනාට ප්‍රඥාව ඇති කරගන්න වැඩපිළිවෙලක් දෙන්න එපේ. එතකොට අර විමසන්න, විචක්ෂණය කරන්න මොනවා හරි ටිකක් දෙනවා. අර පොඩි ළමයින්ට සෙල්ලම් බඩු ටිකක් දෙනවා වගේ. ඒ ටික දෙන්නේ ඒගොල්ලන්ගේ ඥානයක් අවදි වෙන්න. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒ සෙල්ලම් කරනකොට ටිකක් නුවණක් එනවා කියලා. හරි. අර දැන් බාලාංශ පන්තියේ අකුරු ලියන්න ගියා දෙනවා නේ. එතකොට මොනවා හරි සෙල්ලම් කරෝලා රූප ටිකක් දාලා ඕක ලියන්න පුරුදු කරනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ මොකටද මේ කියලා. හැබැයි අන්තිමට ඒගොල්ලන්ට කියවන්න ලියන්න පුරුදු වෙනවා. අර කරපු ක්‍රම ටික නෙමෙයි ඊළඟට. ඊළඟ පන්තියකට ගියාම එහෙම උගන්වන්නේ නැහැ. එතකොට අන්නේ ඒ වගේ තමයි මේ විභංග කරලා දෙන ටික. අර මෝඩයන්ට ඉස්සෙල්ලා අකුරු ලියන්න උගන්වන්න ඕනවා.
අකුරු
නෙමෙයි ඉති කැලේ. ඕ ඉරි කැලේ ටිකක් දෙනවා. ඕන රූප ටිකක් හදන්න මොනවා හරි මොස්තර ටිකක්. ඉතින් එහෙම දෙන ටික අපි දහම කියලා අල්ලගෙන අන්න පද පරම වෙනවා. නාම රූප කියන්නේ මේකයි. මේ මේ නාම රූප පත්‍ය සලායතන හරි නාම රූප විඥාන පත්‍ය නාම රූප හරි ධර්මතාවය තේරෙන්නේ නැති හින්දා මේ සෙල්ලම් බඩු ටිකක් දුන්නා පොඩ්ඩක් ඥානෙ අවදි කරගෙන මේක අහන්න. අර ටික පාඩම් කරගෙන අපි ධර්ම දන්නවා කියලා ඔන්න ගල්ප ගල්පයි. බණ කියලා කියන්නේ ওই ටික. ඉතින් වෙන මොනවා කියන්නද? ඉතින් ඒ අහනායකේ ප්‍රඥාව නැත්නම් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. හැබැයි ඒ ටික කියන්නේ ඒක දහම කරගන්න නෙමෙයි. දහම ඇහෙන්න සුදුසුකම හදාගන්න. ඒක ඉතින් කියන්න දැනගන්නත් ඕනනේ. ඒකට කරන්න දෙයක් නැහැ. දැක්ම නැත්තම්. ඒක තමයි. මොකකටද යන්නේ කියන එක දන්නේ නැතුව අපි ඔහේ
අපි අර ටිකම
ඔව් ඉතින් ඒක අපෙත් මොඩකම තමයි. කියන කෙනාගේ විතරක් නෙමෙයි. නෑ ඒක තමයි මේ මේවා දහම දුර්ලභයි කියන්නේ නිකන් නෙවෙයි කියලා තේරෙනවද? සත්‍යම්ම දුර්ලභෝ කියන්නේ අපි හිතනවා හැමතැනම දහම ඇහෙනවා කියලා. එහෙම ඇහෙන්නේ ඔව් ඒ කියන්නේ වචන ටික ඇහුණා කියලා දහම ඇහුණා කියන්න බෑ. ඒ ඒක මොකද්ද කියලා මේ දැක්ම එනකම් බුදු කෙනෙක් පෙන්වන්නේ මොන වගේ එකක්ද? මේ ඊතර වෙන දර්ශනය සක්කාය නිරෝධ ප්‍රතිපදාවකට ගේන්නේ. සක්කාය කියන්නේ සොකීය බව. සොකීය බව නිරෝධ වෙන ප්‍රතිපදාව. අපි දහම දැනගෙන දැනගෙන සොකීයත්වයට මහ ගොඩක් හම්බ වෙලා නේද? කටපාඩම් කරගෙන කී කියා ඉන්න ගොඩක් නම් හම්බ වෙලා. ඒවා අර පොඩි ළමයින්ට පොඩි කාලේ සෙල්ලම් කරලා ඉගෙන ගන්න දෙන්නේ අන්න ඒ වගේ දීපු ටිකක්. ඉගෙන ගන්න එක පැත්තක තියලා සෙල්ලම් කර කර ඉන්න. ඒක තමයි. අන්න ඒක තමයි දැන් තේරුණාද පදපරම කියන එක. ඒ පදපරම එකෙන් එහාට යන. පදේ අර්ථය විතරක් අල්ලගෙන ගලප ගලපා හිටියට මේ ඊතර වෙන මාර්ගයකට වැටෙන්නේ නැහැ. ඒ ටික හරි බුදුහාමුදුරුවෝ එහෙම වර්ග කරලා තියෙනවා. වැඩේ තියෙන්නේ අපි වැටෙන වර්ගය අපි දන්නේ. අපි අනුන්ට පද පරම ගිය කියා ඉන්නවා අපි ඉන්න තැන දන්න. අගෙන අනුන් ගැන හොයන්නමනේ දන්නේ තමන් ගැන හොයන එක නෙමෙයි සක්කාය ගැන හොයන එක නෙමෙයි අපි කරන්නේ. සුඛියත්වය හොයන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නේ. බද්දවග්ගිය කුමාරයන්ට කියන්නේ anu ngena hoyena ekada watinne tamaha hoyena ekada. ඒගොල්ලන්ට අන්න නුවණ පෑදේ. ඇත්ත නෙමෙයි කියන්නේ මොකද්ද ඔය එකක් තියනවා නෙමෙයි. හරි. ඒ වගේ තමයි දැන් අපිට හම්බ වුණ අරමුණු ගැනද අපි හොයන්නේ අපි ගැන. හොයන්න ඕන අපි ගැන. තමන් තමයි බුදු කෙනෙක් වෙන්න. ඒක බුදු කෙනෙකුට විතරයි එතන පෙන්වන්න පුළුවන්. ඒත් අන්‍ය ආගම් වල අන්‍ය තීර්ථකෙත් පෙන්නවා මේ ඇහැට අරමුණු වෙනකොට දුක එන එක නවත්ත නැහැ. නේද? පැහැදිලි නේද? අපි අර ඇලෙන ගැටෙන එක නවත්ත නැහැටි හැමෝම පෙන්නුවා. හැබැයි සක්කාය පෙන්වන්න පුළුවන් උනේ බුදු කෙනෙක්ට විතරයි. එතකොට වේදේ තිබුණ එක තමයි පංච උපාදානස්කන්ධේ අර ස්කන්ධ පහක් තියෙන උපාදාන කරගන්න එකයි දුක කියලා. මම ඒක කියන්න ඇවිල්ලා නැත්තුවනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් තියෙනවා. ඔක අල්ලගත්තොත් තමයි දුක කියලා අපිටත් ওই වේදේක තමයි ඇහෙන්නේ. ඒ කියන්නේ අපි පදපරම වෙලා වචන ටික ගලපනවනේ. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ සක්කායයට තමයි පංච උපාදානස්කන්ධය. සක්කාය සක්කාය කියනවා කොපමණකින් සක්කාය වේද? පංච උපාදාන. චූල වේදල්ල සූත්‍රයේදී අක පෙන්නනවා නේද? දවඩ අපි දන්නේ සක්කාය කියන්නේ මොකක්ද කියලා. ඒක පාලි වචනයනේ. ඒ මේ කියන්නේ මං ගැන කියලා අපි දන්නේ. සකීය සකීයත් තමා බවයි පංච උපාදානස්. අපි තමාට හම්බ වුණ දේවල් වලට අරක ගලපනවා ලස්සනට. පේනව නේද කරලා තියෙන වැඩ? තමාගෙන හොයන්න කිව්වහම අර මගේ දේවල් වලට අරක ගලපනවා. මට හම්බ වුණ රූප වලට උපාදාන කරන හැටි. එතකොට මේ ඇහෙන් රූප දකිනකොට මහා අත්තිපද සූත්‍රයෙන් පෙන්නනවා. ඇහෙන් රූපයක් දකිනකොට ඒ පංච උපාදානස්කන්ධය කියන එක හට ගන්න හැටි. හට ගැනීම පංච උපාදානස්කන්ධය. එතකොට ඇහැ රූපයක් වැදිලා විඥානේ පහළ වෙලා අපි තව තව වචන කියන අපජ්ජෝ සමන්නාරෝ මේවා වෙනකොට විඥානයක් පහළ වුණාද ඔන්න ඔය සිද්ධියේ යා තථා භූතස්ස රූපං ඔය සිද්ධියේ මොනවා හරි ස්වરૂප ගතියක් කියදෙනවා නම් ඔන්න ඕක තමයි රූප උපාදානස්කන්ධය කියන්නේ. ඔව් ඒක තේරෙන්නේ නැහැ එහෙම කිව්වට ඕක දැන් අර දැක්මත් එක්ක බලන්න. ඔය සිද්ධියේ යම් වේදනා ගතියක් කියදෙනවා නම් අන්න ඒක වේදනා උපාදානස්කන්ධය කියලා සංගහං ගච්ඡති කියලාත් කියන්නේ. ඒක වෙනවා කියනෝනේ සංග්‍රහ කරනවා. රූප උපාදානස්කන්ධයයි කියලා සංග්‍රහ කරනවා කියලා කියන්නේ. නැත්නම් එහෙම එකක් තියනවා කියලාත් නෙමෙයි. එහෙන් දකින්නවා කියන සිදුවීම තුල රූප ගතියක් යෙදෙනවා නම් මේ කියන්නේ ආයේ සක්කාය ගැන කියනවා. උපාදානක් කන්දා සංගහං ගච්ඡති. ඒක යම් විඳවන ගතියක් තියනා නම් වේදනා උපාදානක් කන්දා සංගහ ගත්ත. ඒ රූප ගෙවහන් අපිට හිතනවානේ තියෙන රූපයක් කියලා නෑ. ඒක කියන්නේ නිකන් මොනවා හරි ගතියක්, ස්වરૂප ගතියක්. ගන්න තියෙන දෙයක් කියලා එනවා නම් අන්න තමා බව යෙදෙනවා. උපපණේ කියන එකට තවයි යන්න ඕන. උපපතීතිකෝ භික්කවේ දස්මා රූපන්ති උච්චති කියලා. ඒ දැන් ඒ ඒ කිව්වේ ඇයි? තියෙන රූපවලට නෙමෙයි. මේ රූපණ ගතිය. වේදනා කියලා තියෙන අපි මේ විඳින සැප දුක් අදුක්කම අසුකේවට නෙමෙයි මේ කියන්නේ. වින්දන ගතිය. වින්දන ගතිය එක්ක මම ඉන්නව නේද? විඳින්නේ කවුද? අනේ මම ඉන්න හැටි මේ කියන්නේ වින්දන. ඒ හැම ක්‍රියාවක් එක්කම මම ඉන්නව නේද? දැන් වාඩි වෙලා ඉන්නේ කවුද? කතා කරන්නේ කවුද? කන්නේ බොන්නේ කවුද? යන්නේ එන්නේ කවුද? ඒ හැම එකක්ම නිකන් මම යෙදිලා නේද? එතකොට අන්නේ යෙදෙන ගතිය මොකක්ද? තමා බව යෙදෙන්නේ කොහොමද? දැන් ඕවා කර මම නෑ කියලා කිව්වට හරියන්නේ නෑ. බත් කනවා මම නෑ. කවුද කෑ? අර පංච උපාදානස්කන්ධයට තේ එකක් දෙන්න කිව්වා වගේ තමයි. අර බොරුවට මොකද්ද ලෝකයම වගේ මම නෑ කියලා හිතෙන් හදාගෙන අන්නහ ක්‍රියාවට මේ මම ගැට ගැහුනේ කොහොමද? දැන් පෙනෙනවා කියන ක්‍රියාවේ මම යෙදෙන්නේ කොහොමද? ඇහෙනවා කියන ක්‍රියාවේ මම යෙදෙන්නේ කොහොමද? ක්‍රියාවක් ක්‍රියාවකෝ මොකද්ද කියලා පෙන්වන්න පුළුවන්. ඇහෙනවා කියන්නේ මොකද්ද? සද්දේද කනද? නෑ ඇහෙනවා කියන්නේ සද්දෙ නෙමෙයි. නෑ ඇහෙනවා කියන්නේ කන නෙමෙයි. ඇහෙනවා කියන්නේ මොකද්ද? දැන් ඇහෙනවා අහන්නේ කවුද? දැන් ඔය සද්දේ ඇහුනේ කාටද? අරවා කියා ඒවා අනිත්‍ය. ඒ ඇම්බියුලන්ස් එකක් ඒක අනිත්‍යයි. ඔබ හිතෙන් හදාගත්තු එකක් එළියේ නැහැ. අරක මේක අර මට හම්බ වුණ දේවල් ගැන කියයි. ඒවා දැනගත්තේ කවුද කියලා අහුවා. එයා හංගිලා. ඈ? ඒක තමයි. දැන් ඇම්බියුලන්ස් එකේ සද්දේ දැන් තියනවද? නැහැ. ඒ සද්දේ නැහැ නේද? ඒ නැහැ කිව්වේ කොහමද? එහෙන් බලලාද නාසයෙන්ද දිවෙන්ද කනින්ද? කනින්ද. කනින්නේ සද්දේ නැහැ කිව්වේ කණෙන් අහලා නේද? සද්දේ තියෙද්දිත් කණෙන් අහලා නේද කිව්වේ? එයා සද්දේටද කන ඉපදුනේ? මේ අහන ගතිය හින්දා නේද සද්දේ තියනා සද්දේ නැහැ කතා දෙකම කිව්වේ අහන ගතිය හින්දා නේද? ඇහෙන්නේ නැති බීර කෙනෙක් හිටියොත් ඔය කතා තියෙයිද? අනේ එතකොට ඇසීමටයි ඒ සද්ද කතා. සද්ද ඇත නැත දෙකම සද්ද කතා.
ඒ මොහොතේ උත්තරේ
මොකක්ද ඒකද? මොන මොහොතේද? ඇම්බියුලන්ස් එක යනකොට කන ඉපදු. ඇම්බියුලන්ස් එකේ සද්ද එනකොට කන ඉපදුනා. දැන් මේ ෆෝන් එක තියෙනවනේ. කෝල් එකක් එනකොට ෆෝන් එක බවට පත් වෙනවද? උපදිනවද? කෝල් එක නැති වෙලාවෙත් මේක ඕන් එකේ තියෙන්න ඕන නේද? කෝල් ඇති බවයි කෝල් නැති බවයි දෙකම මේක ඕන් එකේ තිබුණොත් බැටරිය ගලවලා තිබුණොත් කෝල් ආවත් දන්නේ නැහැ කෝල් නැති වුණත් දන්නේ. තේරෙනවද? දැන් මේ ඕන් එකේ තියෙන බව අපිට පේන්නේ නැහැ. මේ මොහොතට උපදිනව නෙවෙයි. කෝල් එකට ෆෝන් එක උපදිනව නෙමෙයි. කෝල් එකට බෑ ෆෝන් එකක් උපද්දා. සද්දෙට බෑ කණක් උපද්දා. පුළුවන්. නෑ හරිෂෝක් මේ එළිය සද්ද ටිකක් කරහන් කන් ඇහෙන්නේ නැති අයට කන් උපද්දන්න පුළුවන්. තේරෙනවද? අපි එහෙම හිතුවට එහෙම නෙමෙයි වෙන්නේ. ඔය ලෝකයා හිතන පැත්ත උඩු යටි කරු
වෙනවා.
සද්දේ අදාල ඇහිමෙන්නේ සද්ද කතාව. සද්ද කතාව ඉපදුනේ ඇහි නැහි. අපි හිතනවා සද්දෙන් ඇහෙන එක ඉපදුනා. නෑ ඇහෙන හින්දායි සද්ද කතාවක් ආවේ. තේරුණා? අසීමේ හැකියාව නොතිබුණා නම් සද්දයකට පුළුවන්ද කණක් උපද්ද? තේරෙනවද? අපි හිතන විදිහේ මේ උඩු යටි කරු වීමක් වෙනවා මේ ධර්ම ඇහෙනකොට. තේරෙනවද? ඒක තමයි මං කියේ අපතේ. ඇහෙන හින්දා අපි සද්ද අර සද්ද ගැන කතා කළා මිසක් ඒ සද්දේ තියෙන හින්දා ඇහුණා නෙමෙයි. ඔක අපිට හිතන්න බෑ. ඉතින් මේ මේ හිතන විදිය වෙනස් වෙන්න තියෙනවා. අපි හිතන්නේ මේ සද්දෙට මගේ කන ඉපදුනා. නෑ මගේ කන තිබුණා හින්දා මේ සද්ද ගැන කතා කළේ. නේද? ඒ සද්දේ තියෙනවා හරි ඒ සද්දේ නැහැ හරි කියන්න පුළුවන් නේ මේ පැත්තේ ඇහෙන හින්දා. එතකොට මේ මොහොතට උපදින කතාව නෙමෙයි ඒක ඔය වෙන පස්සේ දාගත්තු ඒවා. කන කියන ස්වභාවයමයි සත්ව භාවය. ඒකේ පැවැත්මක අපි ඉන්නේ. නැත්තම් ඔන්න නිින්ද ගියාම කන තියෙනවද? අද නිින්දේ ඉන්නේ. සද්ද ඇහෙනවද?
නෑ.
සද්ද නැත්තම් කන නෑ. ඒ කන නැත්තම් සද්දයක් කරලා ඇහැරවන්න පුළුවන් වෙයිද? හරි, ඉතින් ගාන නවත්තනවා. මේක ඉවරයක් කරලා ඒ මේ දැක්ම එක්ක බලන්න. දැන් ඔන්න දැක්මට පේනවා කන කියන්නේ ශබ්ද කියන්නේ ඇසීම යෙදෙද්දි ආපු කතාවක් නේද? කන කියන්නේ ශබ්ද අර පරිබාහිකයි කිව්වෙම. ඇසීම යෙදෙද්දි තමයි කණයි ශබ්දයි. මේක පැහැදිලි නේද? ඉස්සෙල්ලා කතා කළේ. ඇහෙද්දි තමයි කණයි ශබ්දයි. හරි? එතකොට ඇහෙද්දී කියන කෑල්ල ගයින් වුණොත් කණයි ශබ්දේ කතාවක් තියනවද? හේතුව අයින් වුණොත් ඵලය තියනවද? කතාවක් නැහැ නේද? ඈ පිටීමක් නැහැ. දැන් ඉතින් ඒ කණයි ශබ්දේ නැති කරන්න අපි වයන් කරන්න ඕනේ. ඈ වතුරේ බල්ලා නැති කරන්න අපි වයන් කරන්න ඕනේ. මේ පැත්තේ ප්‍රඥාව එනකොට ඒ කතාව යෙදෙන්නේ. ඒ හට ගන්න හැටි නොහට ගන්න හැටි ඉමස්මින් සති ඉදන් නොතේ ඉමස්මින් අසති ඉදන් නොහොති දර්ශනයේට එනකොට මේ හේතු නිසයි ඔය ඵලය. මේ හේතු යෙදෙන්නේ නැත්නම් කතාව නැහැ කියන දර්ශනයේ එනකොට ඒකෙන් අයින් වෙන්න මුකුත් කරන්න ඕනේ නැහැ. ඒක පිහිටියේ මෝඩගමටයි කියලා පේනවා. මේ හේතු බල දැක්කේ නැහැ. වෑයමක් නැහැ. පැනලා යන්න ඕනද? ඒක මට කරදරයක් කියලා. එහෙම එකකුත් නැහැ. අල්ල ගන්න තියක් තියනවාද? ඒ දෙකක් තමයි. පිහිටා හිටීමයි වෑයම් කිරීමයි දෙකම යෙදෙන්නේ මේ දර්ශනෙට එනකොට. එතකොට අරමුණ කරදරයක් කරදරයක් කියලා ඕකෙන් අයින් වෙන්න අර ඇහුවේ ලෝකේ තරහ යනකොට මොකද කරන්නේ කියලා. දැන් ලෝකයාට තියෙනවා තරහවෙන් පැනලා යන ක්‍රමයක් හදාගන්න. ඇයි තරහට කැමති නෑනේ? අකමැති දෙයක්. ඒ වගේ ඇලීමක් කරදරයක් කියලා දැක්කහන් ඒකෙන් පැනලා යන්නත් විදිහක් හොය. ඔය දෙකම තියෙන්නේ මොකක් හින්දාද? සක්කාය. සක්කාය තමා බව හින්දානේ. ඒක තමයි මේ කියන්නේ. අර දෙකම ඇලෙන ගතියයි ගැටෙන ගතියයි දෙකම තියෙන්නේ මම හින්න හින්දා නේද? දෙයක් තිබුණ හින්දාද මම ඉන්න හින්දා? දෙයක් තිබුණ හින්දා කියන එක තමයි ලෝකයාට තේරෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මම ඉන්න හින්දා. තමා ඉන්න හින්දා නේ ඔය කතාව ලැබුණේ. තමා බවට පහරක් වදිනකොට දැන් ඒ කතාව තියෙනවා. ඉතින් මොනවටද වෑයම් කරන්නේ? මොනවයිද පිහිටා හිටියේ? මේ දැක්මේ භාවිතය විතරයි. එතකොට ප්‍රඥාවේ දර්ශනය ආවට පස්සේ ඒ ප්‍රඥාව යෙදුන්නේ නැති හින්දා මෝඩකමට නේ ඔය ලැබිලා තියෙන්නේ නේද? අර වතුරේ බල්ලා ගැන කතාව එන්නේ මෝඩකම හින්දානේ. ප්‍රඥාව එනකොට අයි නැති කරන්න බල්ලෙක් ඉන්නවද? නැහැ. අල්ල ගන්න බල්ලෙක් ඉන්නවා. ඒ කතාව අයින් වෙනවනේ. ඒකට මේ දැක්මයි. දැක්ම පිරිසිදු වුණත් දැක්මේ භාවිතයේදී කරන්න දෙයක් නැහැ. අමතෙන් මාර්ගය වඩනවා කියලා එකක් නෙමෙයි. ප්‍රඥාවේ භාවිතය. පඤ්ඤා අපමත්තස්ස. හැබැයි ප්‍රඥාව ආව. බුදු කෙනෙක් කියන්නේ මොකද්ද කියලා දකින දැක්ම ආව. අපේ දැක්මට ගැලපුවොත් එන්නේ නැහැ. හරි. බුදුහාමුදුරන්ට අනුගත වුණොත් ඒක විස්තර කළොත් කරන්න තියෙන්නේ වෑයම් කරන්නත් නැහැ. පීඩා හිටියෙත් නැහැ. කොහොමද ඕක තරණය කරන්නේ? වැයම් කළෙත් නෑ පිටා හිටියෙත් නෑ කියලා බුදුහාමුදුරුවෝ නේ කියන්නේ.
ධර්මය ගන්න ඕගයක් නෑ.
ඒක තමයි. ඒක තමයි ඇත්ත කතාව. තරණය කරන්න ඕගේකුත් නෑ, ඕගේ තරණය කරන කෙනෙක් නෑ. නෑ, ඕගේ නැති පැත්ත අපිට පේන්නේ. මම ඉඳලා ඕගේ නැති කරන්න බෑ. ඕගේ කතාව ඉන්නේ මම ඉන්න හින්දා. එතකොට මේ සක්කාය දිට්ඨිය කැඩෙන වැඩ පිළිවෙලක් ඒ ක්‍රමයකට යොමු කිරීම තමයි බුදු කෙනෙක් වෙන්න. ඔව්. ඒ දහම පහුර වෙන්නේ එතකොට. ඒ එතෙන්ට එන්න හැබැයි ඉස්සෙල්ලා පහුර අතහැරලා හරියන්නේ නැහැ. මුලින් පහුර හදාගන්න ඕනේ. يعني ප්‍රඥාව හදාගන්න ඕනේ. හැබැයි ප්‍රඥාව කාගේද කියන ප්‍රශ්නේ එනවා ඒකෙත් එහාට යනකොට. අන්න නේද? ප්‍රඥාව කාටද? මේ ප්‍රශ්නේ හැබැයි මුලින්ම දාලා ප්‍රඥාව නැති කරගෙන හරියන්නේ නැහැ. ප්‍රඥාවෙන් අයින් කරන ටික අයින් වුණාට පස්සේ ප්‍රඥාව කියන්නේ අනත්ත. ඒකේ මම කියලා කෙනෙක් යෙදෙන්න බෑ. එනේ ඒ දර්ශනයෙන් තමයි අර සෝවාන් කෙනා නිවන් දක්වා ගෙනියන්නේ. එහෙනම් සෝවාන් එකේ තියෙන්නේ දැක්මක්නේ. ප්‍රඥා දර්ශනයක් නේ. හැබැයි ප්‍රඥාව තියෙන්නේ කාටද කියන ප්‍රශ්නේ තියෙනවානේ. ඔබල ඇහුවේ නැතුවට මම නම් අහන. ප්‍රඥාව තියෙන්නේ කාටද? දැක්ම තියෙන්නේ කාටද? මේ පුද්ගල හැඟීම ඒකේ තියෙනවානේ. අනේ හැඟීමත් අයින් කරන එක තමයි අර අනත්ත ලක්ෂණ සූත්‍රෙදි පෙන්නන්නේ. හැබැයි ඒක ඥාණයටයි එතන ඉඳන් රහත් වෙන හැටිද? ඒක ඥානෙත් නැතුව ඒක අල්ලන්න ගියොත් එහෙම අර කය අනාත්මයි කියන පැත්තට යනවා. මේ එහෙමම වරද්ද ගන්න. කය අල්ලගෙන ඒක මම නෙමෙයි කියන්නේ. අර වතුරේ බල්ලා හදලා මම නෑ කියන්නේ. වතුරේ බල්ලෙක් කියන මම නෑ. අන්න ඒ වගේ වැඩක් තමයි අපි කියන්නේ. කයක් තියෙනා මගේ නෙමෙයි. කවුද ඒක හදාගත්තේ? කාටද ලැබුනේ? ඒ පේනවා නේද? දහම දැක්මක් නෙමෙයි අපි රවට්ට ගැනීමක්. මේ ඉන්න මම නැහැ කියන්න හද. සේරම දේවල් කර කර මම නැහැ. අර නිකන් අර මොකක්ද ඒකට කියන්නේ? සොයම් මෝහණය. එතකොට තමා බව දකින්න බය වෙන්න එපා. සක්කාය පිරිසිඳ දකින්න ගියම් පංච උපාදානස්කන්ධ පිරිසිඳ දකින්න නියය. නේ. ඉතින් මම නෑ කී කියා ඉඳලා හරියන්නේ නෑ. ඒ ඉන්නවනම් දකින්න. ඇත්ත දකින්න. ඇත්ත දකින්නකොට ඊතර වෙනවා. ඉතින් මුලින් වෙන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන එක. ඊළඟට සක්කාය නිරෝධ ප්‍රතිපදාවකට. ඒ ප්‍රතිපදාව කියන්නේ බුදුහාමුදුරුවෝ කියන ඒ ක්‍රමයට අනුගත වෙන එක. මම කරන එකක් නෙමෙයි ඊට පස්සේ. හැබැයි මම කරන එකක් නෙවෙයි කියන එක තමයි වෑයම් කරන්නෙත් නැහැ පිටා හිටින්නෙත් නැහැ කියන්නේ. එහෙනම් මම කරනවා නම් ඒ දෙකෙන් එකක් නේ. තමා බවට නම් පහරවදින්නේ. ඒ කවුද වෑයම් කරන්නේ? කවුද පිටා හිටින්නේ? මේ කතාව යෙදෙන්නේ නැහැ. දැන් මාර්ග කෘත්‍යයේදී මේ කතාව යෙදෙන්නේ නැහැ. ඒකයි මේ මාර්ග කෘත්‍ය කියන එක ලේසි වැඩක් නෙවෙයි. මට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ප්‍රඥාවේ කෘත්‍ය. ප්‍රඥාව ඇති වෙන්න තමයි අපි දහම අහන්න විමසන්න. අහන්න විමසන්න. සුසුසා පරිපුච්ඡා. මේක තමයි ප්‍රඥාවට ආහාර විදිහට බුදුහන්තු උපදින. දහම අහන්න විමසන්න. ප්‍රශ්න අහන්න. හරිද? ඉතින් ඔවා හරියන්නේ නැහැ. හරිද? ඇහුවට. අන්නේ එක තමයි. භාවිතා බහුලී කතා තමයි මොනව හරි දැනගත්තා නම් ඒක දදා බලන්න මේ කියන්නේ ඇත්තද මෙහෙම වෙන්න පුළුවන් කොහොමද කොහොම වෙන්නේ බුදුහාමුදුරුවෝ කිව්වා කියලා පිළිගන්න එපා බුදුහාමුදුරුවෝ මම නැහැ කිව්වා කියලා මම නැහැ කිය කියන ඉඳලා හරියන්නේ නැහැ Tamanta ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන මේ කියන කතාව يعني ප්‍රඥාව Tamange එකක් වෙන්න ඕන බාහිරෙන් දෙන්න බෑ ප්‍රඥාව ඇති වෙන්න ක්‍රම ටිකක් විතරයි කියන්න ඕනේ මෙන්න මේවා කරලා බලන්න. එතකොට තමා බව කොහේ හරි යදෙනවා නම් ටිකක් ප්‍රශ්න කරන්න. මොකද්ද මේ කොහොමද ඕක වෙන්නේ? හරි. තව ඔව් ප්‍රශ්න නැහැ නේද? මම ඉතින් ප්‍රශ්නයක් අහන්න ගිහින් ඉතින්. නෑ අහන්න දේවල් තියෙනවා නෑ අහන්න. කිසිම ගැටලුවක් නෑ. එහෙනම් අපි අවසන් කරමු මෙතනින් නේද? අවසන් කරමු එහෙනම්. කට්ටිය මේ හොඳයි එහෙනම් අපි මේ සාකච්ඡාව තුළ අපි පින් ගොඩාක් ට්‍රස් කරගත්තා.